ගරු ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මූලසාර මන්ත්‍රීතුමියනි. අද හදිසි නීතිය සම්බන්ධ විවාදය නිසාවෙන් මං හිතන්නේ පළමුවෙනුවෙන්ම හදිසි නීතිය සම්බන්ධයෙන් ඇයි අපි මන්ත්‍රී පරිතර සභාවෙත් මතු වුණා ප්‍රශ්නයක් හැටියට මොකක්ද මේ තියෙන අවශ්‍යතාවය හදිසි නීතිය පනවන්න කියන එක. ඇත්තටම අපි හදිසි නීතිය පනවලා තියෙන්නේ දිත්වා කියන දිත්ව කුණාටුවෙන් පස්සේ ඇතිවෙච්ච ස්වභාවික වෙසෙන තත්ත්වයත් එක්ක ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන්න සහ සහන සපයන්න තමයි හදිසි නීතිය රජය විසින් පනවා තිබෙන්නේ. හදිසි තත්ත්වයක් පනවා තියෙන්නේ. එතකොට ඒ හදිසි නීති රෙගුලාසි යටතේ තමයි මේ කටයුතු සම්බන්ධයෙන් වැඩ කරන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් තුමා පත් කරලා තිබෙන්නේ මේ හදිසි නීති රෙගුලාසි යටතේ. එතකොට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් තුමාගේ කාර්යභාරය, ඒ කියන්නේ මේ අවතන් වෙලා ඉන ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම, අවතන් වෙලා ඉන ජනතාවට අවශ්‍ය නිවාස සැපයීම, ඒ වගේම රජයක් හැටියට මේ ජනතාවගේ ජීවිත නැවත තිබුණු තත්ත්වයට ගොඩනැගීම කියන කාරණය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් යටතේ තමයි අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ සිද්ධ වෙන කාරණය, මේ යලි ගොඩනැංවීම, මේ නැවත පුනරුත්ථාපනය කිරීම කියන කාරණය සිදු කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් අත්‍යවශ්‍ය අවශ්‍යම පුද්ගලයේ ඒ පුද්ගලයා පත් වෙලා තියෙන මේ හදිසි නීති රෙගුලාසි යටතේ. ඉතින් මට ඇත්තටම පුදුම සහගතයි මේ සභාවේ ඉන්න මේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින්, මන්ත්‍රීවරුන්, සමහර අය නීතිඥවරුන් හදිසි නීති රෙගුලාසිය සම්බන්ධයෙන් දැනුවත්වත් නෙමෙයි අඩු ගානේ ඇවිල්ලා මේ විවාදයට සම්බන්ධ වෙන්නේ. අපෙන් අහනවා ඇයි හදිසි නීතිය පනවලා තියෙන්නේ, මොකක්ද මේකේ තියෙන සාමාන්‍ය නීතිය සහ මේ නීතියේ තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන එක අපි පළවෙනියට මේක පැහැදිලි කරගන්නට අවශ්‍යයි. දෙවනි කාරණය තමයි මේ වෙලාවේ මං හිතන්නේ සභාව තුළ සෑහෙන ප්‍රශ්නගත වුණා මේ මං හිතන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා බොහොම මේ මන් දන්නේ එතුමා මේ දවස්වල හරි සරට කතා කරනවා මොනවා වෙලාද දන්නේ නැහැ. නමුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉදගෙන කියනවා අපේ රටේ දුගීභාවය වැඩි වෙලාලු මේ අවුරුද්ද තුළ. ඇත්තටම මූලසාරණ මන්ත්‍රීතුමියනි අපි දැනගන්න කැමති එතුමා කුමන වார்த்தාවක් මත පදනම් වෙලාද මේක කියන්නේ කියන එක. ලංකාවේ දුගී බව කියන එක අවසාන වතාවට ගණනය කරලා තියෙන්නේ 2019 අවුරුද්දේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්. ඊට පසුව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සංගණනයේ තොරතුරු තවම නිල වශයෙන් පබ්ලිෂ් කරලා නැහැ දුගී බව සම්බන්ධයෙන් අප දැනුවත් පරිදි. ඒකද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ගාව මොකක් හරි වார்த்தාවක් තියෙනවා නම් මේ දුගී බව වැඩි වුණා කියලා කියන්න අපි කැමතියි එතුමා ඒ වார்த்தාව සභාගත කරනවා නම් අපිටත් දැනගන්න මොකද්ද. එහෙම නැත්නම් මෙතන ඇවිල්ලා නිකන් දුගී බව වැඩි වෙලා තියෙනවා 30ක් එතුමා කියන ආකාරයට ලංකාවේ දුගී බව 25-30 අතරලු 25-30 අතර දුගී බව ගණනය කරන්නේ නෑනේ මන්ත්‍රීතුමීනි 125යි 130යි එහෙම තමයි දුගී බව ගණනය කරන්නේ. ඒක එතුමා නිශ්චිත වශයෙන් මේ සභාවට කරුණු ප්‍රකාශ කරන්නට ඕනේ. මොකක්ද මේ වார்த்தාව අපිට දැනගන්නට අවශ්‍යයි. අපි දන්න තරමින් අපි දැනුවත් පරිදි තියෙන්නේ ලෝක බැංකුව විසින් ලබා දීලා තියෙන අවසාන වශයෙන් මේ ගැන අප්ඩේටඩ් වார்த்தාවක්. ඒ අනුව 124ක මට්ටමේ තිබිච්ච දුගී බව 122 දක්වා අඩුවීමක් තමයි ලංකාවේ දුගී බව සම්බන්ධයෙන් තියෙන අලුත්ම තොරතුරු වල තියෙන්නේ. ඒ වගේම අපි මතක් කරගන්නට ඕන 2019 දී 114ක මට්ටමේ තිබිච්ච දුගී බව 125ක් දක්වා කඩා වැටුනේ 2022 අවුරුද්දේ නිශ්චිත වශයෙන්. ආර්ථික අර්බුදය සහ බංකොලොත්භාවය හමුවේ තමයි ලංකාවේ දුගී බව කියන එක මේ තරම් බරපතල තත්ත්වයක් බවට පත් වෙන්නේ. මේක ලංකාවේ සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සහ එතුමාගේ පවුලේ මාමාවරු, බාපාවරු, පියවරු ඔක්කොම කරපු ආණ්ඩුව තමයි 2022 අවුරුද්දේදී ලංකාව මේ දුගී බවට ඇදලා දාන්නේ. අපේ රජය මේ වෙනකොට කටයුතු කරන්නේ ඒ දුගී බවෙන් ජනතාව ගලවා ගැනීමේ වැඩසටහනක් තුලයි. ඒ අනුව තමයි අපි ප්‍රජාශක්ති වැඩසටහන, ප්‍රජාශක්ති ව්‍යාපාරයේ රට තුරාම අපි මේ වෙනකොට පටන් අරගෙන තියෙන්නේ. හැම කොට්ටාශයකම හැම ගමකම ඉන්න දුගී ජනතාවෙන් මුදවා ගන්න එක තමයි මේ රජයේ වැඩසටහන. ජනතාව දුගී කරපු එක තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ පක්ෂයේ සහ ඔහුගේ පවුලේ ඒ ආණ්ඩුවේ තිබිච්ච වැඩසටහන. අපි ඒක මේ වෙලාවේ මතක් කරගන්නට අවශ්‍යයි. මේ අමතක වෙලා නිකන් සිහි විකල් වෙලා ඊයේ ඉපදිලා වගේ ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්න බෑ මේ මිනිස්සුන්ට. මොන හයියක්ද මෙතන වෙල ඒගොල්ලෝ දුගී බව ගැන කතා කරන්නේ? මොන හයියක්ද ඒගොල්ලෝ මෙතන වෙල නීති ආධිපත්‍යය ගැන කතා කරන්නේ? ත්‍රස්තවාද වලකුවේ පරත ගැන කතා කරන්නේ? කවුද ඒගොල්ලන්ට සදාචාරය අයිතිය ලබා දුන්නේ? කවුද ඒගොල්ලන්ට දුන්නේ ඒක? පාර්ලිමේන්තුවේ ආයෙ වෙල ඉපදෙන්න බෑ රාමල් රාජපක්ෂට. ඒක අපි බොහොම අවධාරණයෙන් කියන්නේ. මේ රජයට ජනවරම දීලා තිබෙන්නේ මේ රටේ සිදුවෙන අපරාධ පාස්කු ප්‍රහාරය ඇතුළුව සිදුවෙච්ච අපරාධ වංශා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අපේ ජනවරමේ සාරය තමයි ඒක. ඒක තමයි මූලිකම කොටස. ඒක බරපතල කොටසක් අපේ ජනවරමේ අපි බැඳී සිටිනවා ජනතාවට ඒ කාරණේ ඉෂ්ට කරන්න. ඒක නිසා අපි බොහොම අවධාරණයෙන් කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාරණේ අපි අනිවාර්යෙන් කරගෙන යනවා. ඉතාම නරක පුරුද්දක් ඇති කරගෙන තියෙනවා විපක්ෂය, මේ පාර්ලිමේන්තුව තුල සහ පාර්ලිමේන්තුව පිටත සිටින විපක්ෂය නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල ඉන්න පරීක්ෂකවරුන්ට තර්ජනය කරනවා. ශානි අබේරත්න මහත්මයාට, රවි සෙනවිරත්න මහත්මයාට, රංග දිසානායක මහත්මයාට, ඒ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප පීරිස් මහත්මයා ඉතාම නරකාකාරයට මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල මේ ප්‍රහාරයට ලක් කරනවා. ප්‍රසිද්ධිය කියන ඔයගොල්ලන්ටත් ඉන්න වෙන්නේ මීයෝ කන තැන්වල, ඕගොල්ලන්ටත් සිද්ධ වෙන්නේ වද වේද. කවුද මේගොල්ලෝ මේවා කියන්නේ? කවුද මේගොල්ලන්ට මේ අයිතිය ලබා දුන්නේ? අපිට වගකීමක් තියෙනවා මේ පරීක්ෂණ කරන නිලධාරීන් ඔවුන්ගේ ආරක්ෂාව මේ සියල්ලම වෙනුවෙන් තමයි රජය පෙනී සිටින්නේ. අපි මේ පරීක්ෂණ අවසන් කරන්නේ මේවට යුක්තිය ගේන්නේ සියල්ලම වෙනුවෙන්, මිඳිතයින් වෙනුවෙන්, මේව පරීක්ෂණ කරන මිනිස්සු වෙනුවෙන්, මේ රට කෑලි කෑලි වලට, මේ සමාජයේ කෑලි කෑලි වලට කැඩුවා පාස්කු ප්‍රහාරය නිසා. මුස්ලිම් මනුස්සයට විරුද්ධව සිංහල මනුස්සයව තරහකාරයෙක් කළා. කතෝලික මනුස්සයට විරුද්ධව මුස්ලිම් මනුස්සයත්, අපි දන්නවා මුස්ලිම් සමාජයේ මොනතරම් අපහසුතාවයකට පත් කළාද පාස්කු ප්‍රහාරය කියන එක. මොනතරම් අපහසුතාවයකට පත් කළාද? කිසිම හේතුවක් නැතුව දේශපාලන බලය වෙනුවෙන් ඒ කරපු දේවල් වලට යුක්ති ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි යුක්ති ඉෂ්ට කරනකම් මේ මහත්තුරුන්ට තියෙන්නේ කරුණාකරලා හටගාගෙන බලාගෙන ඉන්න. වෙන කරන්න දෙයක් ඕගොල්ලන්ට නැහැ. ඕගොල්ලන්ට කියන්න දේවල් ඉතුරු වෙලත් නැහැ, කරන්න දේවල් ඉතුරු වෙලත් නැහැ. යුක්ති ඉෂ්ට කිරීමේ කාර්යය අපි ඉෂ්ට කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා බලාගෙන ඉන්න වෙලාව ආවම ඇවිල්ලා කට උත්තර දෙන්න, වෙලාව ආවම උසාවියට එන්න. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. වෙන දෙයක් ඕගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒකින්ද අපි මේ බොහොම මේ වගේ දවසක, මේ වගේ කාලයක මං හිතන්නේ මේ සභාපතිතුමියනි මතක් කරගන්න ඕන. මේක මේ දැන් අර ඇම්නීෂියා මේ හැදිච්ච තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මතක නැහැ ඉතිහාසය. ඒගොල්ලෝ මතක නැහැ මොකක්ද උනේ කියලා.
ඔබතුමියත් අවිනාඩි දෙකක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. ඒක නිසා ඒක අපි නැවත මතක් කරලා දෙන්නට අවශ්‍යයි. ඒ වගේම මේ සභාවේ අද කතා වුණා මේ සහනාධාර සම්බන්ධයෙන්. රජයේ ආර්ථික මේලාවේ ලංකාවේ ජනතාව ආර්ථික වශයෙන් යම් අපහසු මට්ටමකට පත් වෙලා තියෙනවා. අපි දන්නවා ඒක ආර්ථිකයේ යම් පීඩනයකට ලක් වෙලා තියෙනවා. මොකද ගෝලීය වශයෙන් ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වයක් නිසාවෙන්. වෙන කාරණයක් නිසා වෙන්නේ නෙමෙයි, ගෝලීමේ වශයෙන් ඇතුළත් වෙන උදමේ තත්ත්වයක් හින්දා තමයි අපේ රටේ තෙල් මිල ඉහළ යාම, එතකොට බලශක්ති මිල ඉහළ යාම, ඒ වගේම මේ අපේ රටේ ගොඩක් භාණ්ඩ ආනයනය කළ පරිභෝජනය කරනවා. ආනයනය කළ පරිභෝජනය කිරීම හේතුවෙන් තමයි ගොඩක් වෙලාවට භාණ්ඩ මිල ඉහළ යාම පවා සිදෙන. ඒක රජයේ දැනුවත්, ඒක ගැන අපිට අවබෝධයක් තියෙනවා. ඒක පාලනය කරගැනීමේ ක්‍රියාමාර්ගවලත් රජයේ මේ වෙනකොට යෙදිලා ඉන්නවා. ඒ වගේම විපක්ෂ නායකතුමා හැමදාම මතක් කරනවා භාණ්ඩාගාරය පිරලා තියෙනවා මොකද්ද එකෙන් කරන්න කියලා. භාණ්ඩාගාරය පුරවගත්ත හින්දා තමයි අපි මේක හැමදාම මතක් කරනවා. භාණ්ඩාගාරය පුරවගත්ත හින්දා තමයි අපිට දිත්ව වගේ වසනයක් එනකොට අපිට ඒකට බිලියන 500ක් ජනතාවට සහන දෙන්නට වෙන් කරන්නට හැකි වුණේ. භාණ්ඩාගාරයේ පුරවගෙන තිබිච්ච හින්දා තමයි ගිය අවුරුද්දේ අපේ ප්‍රාථමික අතිරික්තයේ 5.4%, දළදේශයේ නිෂ්පාදිතයෙන් 5.4%. එතකොට එවැනි අතිරික්තයක් භාණ්ඩාගාරයේ තියෙන හින්දා තමයි මේ අවුරුද්දේ අපිට බලශක්ති අර්බුදයක් එනකොට රජයට මැදිහත් වෙලා ගොවියට, දීවරයට, දුගී ජනතාවට, පොදු ජනතාවට සහන ලබා දෙන්නට හැකියාවක් තියෙන්නේ. ඒ අනුව තමයි ඔබ මේ අපි හොඳින් බැලුවොත් අපිට පේනවා ගිය අවුරුද්දේ අපි පුරෝකතනය කළා ජාත්‍යන්තර මූල අරමුදලේ අපේක්ෂාවක් තිබුණා මේ අවුරුද්දේ 2.3% අතිරික්තයක් පවත්වාගෙන යාමට. නමුත් අපි භාණ්ඩාගාරයේ පුරවගෙන යන්නේ නැහැ මිනිස්සුන්ට මේ සහන නොදී. අපි භාණ්ඩාගාරයේ අතිරික්තයක් නඩත්තු කරන්නේ නැහැ මිනිස්සුන්ට සහන නොදී. මිනිස්සුන්ට සහන දෙන්න තමයි ඒ අතිරික්තය පුරෝකතනය කරන අතිරික්තයට වඩා අඩු ප්‍රමාණයකින් මේ අවුරුද්දේ පුරෝකතනය කරලා තියෙන්නේ. ජනතාවට සහන දෙන්න තමයි 2.4% ජාත්‍යන්තර මූල අරමුදල පවා එකඟ වෙලා තියෙනවා. අතිරික්තය අඩු මට්ටමක පවත්වාගෙන ඔබතුමන්ල කරන්න බැහැ කියපු දේවල් මේවා. ජාත්‍යන්තර මූල අරමුදල මත එක්ක සාකච්ඡා කරනවා කියලා කියන්නේ ඒකයි. ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කියන්නේ ඒකයි. අපි බදු එකතු කරන්නේ, බදු වියදම් කරන්නේ, ඉතුරු කරන්නේ, සියලුම දේවල් කරන්නේ ජනතාව වෙනුවෙන්, ජනතාවට සහන ලබා දීම වෙනුවෙන්. ඒකෙන්ද ඔබතුමාලා මෙතන ඇවිල්ලා නිකන් බොරුට කියවනවා වෙනුවට මම හිතන්නේ මේ ඇත්තරම මේ විවාද කිරීම පළක් නැති වෙලා තියෙනවා. මේ විපක්ෂයත් එක්ක ඕන දෙයක් ඇවිල්ලා කියලා යනවා. ඒ ඇත්තරම තේරුමක් නැහැ. අපි හිතනවා විපක්ෂය ඇත්තරම මීට සාරවත් විවාදයක් කරන්න අපිට රජයට සහය ලබා දෙන්න විපක්ෂයට වගකීමක් දෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමියනි වෙලාව ලබා දුන්නාට.
ස්තුතියි ඔබතුමියට.